හොඳයි සාදු. දෙදහස් විසි එක වසරේ අටවෙනි මාසේ තුන්වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණ ඇති වාසනාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහා සාගරේ වගේ ගැඹුරු නිසා අප දවසින් දවස මොහොතින් මොහොත හැකි පමණින් ධර්මඥානයේ දියුණු පමුණු කරගන්නවා. ධර්මයේ අනේකාකාරයෙන් විමසා බලනවා. එහෙම බලබල ධර්මය ජීවිතයට ගලපමින් සිතට ගලපමින් හිත හදාගන්නවා. ධම්මානු ධම්ම පටිපත්ති හිතටයි තියෙන්නේ පින්වත්නි. ගතටත් තියෙනවා, නමුත් මුල් වෙන්න ඕන හිතටයි. හිත ධර්මානුකූල කරගත්තද? ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි හිත ධර්මානුකූල නැති බව. හිත ධර්මානුකූල කරගන්න ඕන. හිත කියන්නේ මහා පුදුම දෙයක්. ඒකේ හරි වැරද්ද කාටවත් පිටින් එන්න කෙනෙකුට බලලා ඔප්පු කරන්න බැරි දෙයක්. ඒක තමන්ම තමයි දන්නේ. දැන් කවුරු හරි දැඩි ලෝභ සහගතව ඉන්න කෙනෙක් වුණත් මම නම් ලෝභ නෑ කියලා කිව්වහම අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්ද? එයා ලෝභයි කියලා ඔප්පු කරන්න බෑ. එයා කොච්චර හරි කියනවා මම ලෝභ නෑ කියනවා. කවුරු හරි ලෝභයි කියලා කිව්වත් ඒකත් අපිට ඔප්පු කරන්න බෑ. යා ලෝභ නැහැ කියලා ඔප්පු කරන්නත් බෑ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා පිරිසුදුකම අපිරිසුදුකම දන්නේ තමාමයි. අනුන්ට තීරණය කරන්න බෑ කියනවා. තමන්ගේ හිතේ ලෝභ දේශ මෝහ අඩුද වැඩිද කියලා තීරණය කරන්න පුළුවන් තමාටමයි. එහෙමනම් අපි කාගේවත් විනිශ්චයකට ලක් වෙන්න නෙමෙයි අපි මේ උත්සාහ කරන්නේ. අපේම විනිශ්චයට අපිව ගන්නවා. බුදුවරුන්ට අනුන්ගේ සිත් බලන්න පුළුවන්. අනිත් අයගේ සිත් හැදෙන විදියත් පවතින විදියත් ඒ සිත් නිවෙන විදියත් හොඳට දකින්න පුළුවන්. ඒ නිසානේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමස්සක් යන්නට මත්තෙන් අරිහත් ඵලය ලබනවා කියලා ලබා දුන්නේ ඒකයි විවරණය පින්නතුනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන්. ඒ වගේම දේවදත්ත මෙයානම් අවීචියට යනවා, මෙයා නිවන් දකින්නේ මගපල අවබෝධ කරගන්නේ මේ පාප කර්මයෙන් සසර විශාල දුකටට පත් වෙනවා කියලා කලින්ම දැක්කා. එහෙමත් තියෙනවා පින්නතුනේ. ඒක හරියට පින්නතුනේ එහෙම කියන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි කවුරු හරි කිව්වොත් අඟුරක් සුදු කරනවා කියලා කිව්වොත් අපි අනිවාර්යෙන් කියනවා ඔබට නම් ඒක කවදාවත් කරන්න බැරි දෙයක් කියලා. මොකද අඟුරක් මතු පිටත් කළුයි ඇතුළත් කළුයි. ඒ නිසා කොච්චර මේක ගෑවත් සුදක් මතු කරගන්න බෑ. කළුම කළු තමයි තියෙන්නේ. ඒ වගේ පින්වත්නි, සමහර මිනිස්සුන්ගේ ජීවිත පිටත් කළුයි මැදත් කළුයි පතුලත් සම්පූර්ණයෙන්ම කලවි. එහෙමනම් එයා දකින්න පුළුවන් මෙයා නම් මේ ආත්මභාවයේ ප්‍රතිලාභයක් ලබන කෙනෙක් නන් නෙමෙයි කියලා දකිනවා. අන්න ඒ වගේ හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සමහර උදවිය ඊට වඩා වෙනස්. සමහර අයගේ පිටතින් කළු තිබුණට ඇතුළත හොඳින් සුදු තියෙනවා. සමහර උදවියගේ පිටතින් සුදු තිබුණට සමහර අයගේ ඇතුළෙන් තද කළුවට තියෙනවා. එතකොට මේ කළු ධර්ම කියලා කියන්නේ අකුසල ධර්ම කියන එකයි, සුදු ධර්ම කියලා කියන්නේ කුසල ධර්ම කියන එකයි. තමන්ගේ හිත හැඩගස්සගන්නේ තමන් කොහොමද, ඒ ආකාරයේ භවයක් නිවනක් ඔබට ලැබෙනවා. අපි හිතාගෙන ඉන්නවා පාරමිතා පුරන්නේ බෝසත්වරු වෙන්නේ ඒ බුදු බව පතනයි විතරයි කියලා. නෑ පින්නත්නේ, මේ ලෝකේ මිනිස්සෙක් සත්වයෙක් වෙලා ඉන්න හැම කෙනෙක්ම බෝසත්වරේ. පාරමිතාවක් පුරන අය තමන්ගේ පාරමිතාව තමයි තමන් පුරාගන්නේ හැමදාම. තමන්ගේ කුසලයන් තමයි තමන් හැමදාම දියුණු කරගන්නේ. එහෙමද නැද්ද? අපි භෞතික වශයෙන් ගත්තාම මොන කෙනෙක් පාරමිතා පුරනවා, වෛද්‍යවරයෙක් වෙන්න. ඉතින් එයා මහන්සියලා මහන්සියලා පාරමිතා පූර්ණේ කරගෙන වෛද්‍ය වෘත්තිය ලබා ගන්නවා. පාරමිතාව පිරුවේ නැති අයට හම්බෙන්නේ නැහනේ ඒ වෙනුවෙන් පාරමිතාව පුරපු අයට. තව කෙනෙක් නීතිඥයෙක් වෙන්න පාරමිතා පුරනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා මහන්සි වෙලා කියවලා ලියලා විභාග කරලා පන්ති කරලා ඔය නීතිඥයෙක් වෙනවා. ඒ වගේ තමයි පින්නතුනේ සෑමන්සේකෙම ගුරුවරයෙක් වෙන්නෙත් එහෙමයි, ගොවියෙක් වෙන්නෙත් එහෙමයි, වඩුවෙක් වෙන්නෙත් එහෙමයි, දේශපාලඥයෙක් වෙන්නෙත් එහෙමයි. හැමෝම යම් පාරමිතා, ඒ බහුතිකත්වවාදී විදියට බැලුවහම එයා පුරන පාරමිතාවට එයාට ඒක ඉෂ්ට කරගන්න ලැබෙනවා. දැන් අපිත් පාරමිතාවක් පුරන්නේ. දැන් බහුතික පාරමිතා පුරලා ඇති වෙච්ච අය තමයි ගොඩක් මේ ධර්මය අහන්නේ. භෞතික පාරමිතා දැන් පූර්ණේ වෙලා ඉවර වෙලා දැන් අපි මොන පාරමිතාවද පුරන්නේ? අන්න අරිහත් බෝධීන් නිවන් දකින පාරමිතාව, මාර්ගඵල ලබන පාරමිතාව, තුන්තරා බෝධීන් අතරින් එක්තරා බෝධියකට පැමිණ නිවන් සාක්ෂාත් කරගන්නවා කියලා අපි අහලා තියෙන්නේ. එහෙමනම් මේ ලෝකේ මොන සත්වයා වුණත් සම්මා සම්බුද්ධත්වයට, අරිහත්වයට, පච්චේක බුද්ධත්වයට පැමිණිලාම හැර වෙන නිවන් අවබෝධයක් ඇති කරගන්න විදියක් නෑ. මේ සත්වයෝ සියලු දෙනාම මෙන්න මේ බෝධීන් වලට පත් වෙලාම තමයි පින්නතුනේ සසර ගමන කෙලවර කරන්නේ. දැන් මෙතන බුදුවරු තුන් දෙනෙක් හැටියට සම්මා සම්බුදුවරු, අනුබුදුවරු සහ පච්චේක බුදුවරු කියලා බුදුවරු තුන් දෙනෙක් හැටියට දුටුවත් මේ බුද්ධත්වයේ කියන தත්වයට ළඟා වුණාට පස්සේ, අරිහත්ත්වයේ කියන தත්වයට ළඟා වුණාට පස්සේ පුජ්‍යල ભેදනේ තියෙනවද නැද්ද? පුජ්‍යල ભેදනේ නැහනේ. පුජ්‍යල ભેදනේ නැති වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වීම නිසා. එහෙමනම් මෙතන තුන් දෙනෙක් නැහැ. පරමාර්ථව බලනකොට පච්චේක බුද්ධ කියලා කෙනෙක් වෙනමත් නැහැ, සම්මා සම්බුද්ධ කියලා වෙනම කෙනෙකුත් නැහැ, ඒ වගේම අනුබුද්ධ කියලා වෙනම කෙනෙකුත් නැහැ. මොකද අර පුජ්‍යලත්වයේ සිඳිච්ච තැනින් බලන කල වේදනයක් හොයන්න බෑ. නමුත් පුජ්‍යලත්වයේ මෙහා ඉඳලා බලද්දී අන්න පේනවා අපිට. පේලියට වඩිනකොට අපි දකිනවා මුලින්ම වඩින්නේ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ වඩිනවා සරියොත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, ආනන්ද නන්ද රාහුල ආදී වශයෙන් ඔහොම දකින්න පුළුවන් පෙළකට අපි. නමුත් අරහත් භූමියට පත් වුණාට පස්සේ ඒ අය ළඟින් දුර වෙලා යන දෙයි මොකද්ද? බේද බින්නකම තමයි මුලින්ම නැති වෙලා යන්නේ. තේරුණාද ඒ කියන කතාව? බේද බින්නකම නැති වෙලා යනවා. කියන්නේ දෙන්නේක් තුන්දෙනෙක් කියලා හිතන එක නැති වෙලා යනවා. අපි ළඟ ඒක තාම නැති වෙලා තියෙනවද නැද්ද කියලා දැන් ඉතින් තමන්ගේ හිත තුල, තමන්ගේ ඥානය තුල බලන්න පුළුවන්. ඉතින් ලෞතර බුදුහාමුදුරුව අභියසක මේ ඉන්න මහරහතන් වහන්සේ කෙනෙක්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ එක්කෙනෙක්ද කියලා අහනවා, නැත්තම් දෙන්නෙක්ද කියලා අහනවා. ඊට පස්සේ රහතන් වහන්සේලා මොනතරම් උතුම් ආචාර ධර්ම ගුණ ධර්ම තියෙන උත්මයෝද කියලා කියනවා නම් තව කවදාවත් මේ ගෝලයට කියන්න බෑනේ ගුරුවරයා මා එක සමානයි කියලා. ගෝලයට කියන්නයි දෙන්නේ, එහෙම කිව්වා මේක ගැළපීමක් නෑනේ. තේරෙනා නේද? ඒක තමයි ලෝක චාලිත්‍ර ධර්මය. එතකොට ඒක රහතන් වහන්සේකට උත්තර දෙන්නේ නැතුව උන්වහන්සේ ප්‍රකාශ කරනවා භාග්‍යවතුන් වහන්සේම පිළිතුරු සපයත්වා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සියලු දෙනාම එකයි. සියලු දෙනාම එක හා සමානයි. මොකද්ද මේ එක? ભેදනේ නැති එක. දැන් අපි හිතාගෙන ඉන්නවා මේ ભેදනේ හිත ඇතුලේ තියද්දී අපි ඔක්කොම එකයි, අපි ඔක්කොම රජවරු, අපි ඔක්කොම සිටුවරු, එක පවුලේ නෑ දෑයෝ කිව්වට වැඩේ වෙනවද? කවදාවත් වෙන්නේ නෑ. දෙන්නෙක් එක්කෙනෙක් වෙන්නේ නෑ. මේ ඒකකය කියලා කියන්නේ ඒකකයක් නොවන ඒකකයක්. ඒ වචනේ තේරෙනවද? ඒකකයක් නොවන ඒකකයක්. රාතුන්ගේ ඒකාග්‍රතාවය කියන්නේ ඒක. සම්මුති ඒකක කියන්නේ මොනවද? 1 2 3 4 5 කියන්නේ සම්මුති ඒකක. එතකොට එකයි කියලා කිව්වහම ඒ සම්මුති ඒකකයෙන් ගන්න එකක් නෙමෙයි මේ කතා කරන්නේ. රහතන් වහන්සේලා ඔක්කොම එකයි කිව්වහම අර සම්මුතියෙන් ගන්න එක ගන්න එපා. එහෙම ගත්තොත් වැරදි. අර සම්මුතියෙන් අපි ඔක්කොම එකයි. කවුද මේ එකයි කියලා කියන්නේ? අවබෝධයට පත්වෙච්ච උතුමෝ විතරයි. බුදුන් අයයි මේ ආර්ය ශ්‍රාවකය අතර සම්පූර්ණ වේදනය වෙනසක් දකින්න පුළුවන්. එකක් මඩ වතුර පුරව ගත්ත කලයක්, අනිත් එක මඩ වතුර ඔක්කොම හිස් කරපු කලයක්. ඉතින් අපි හිස් පුරුෂයෙක් වෙන්න කැමති නෑ නේද? කවුරුත් කැමති නෑනේ හිස් පුරුෂයෙක් වෙන්න. හිස් මිනිසෙක් වෙන්න කැමති නෑ. අපි කැමති ලෝකෙම තියෙන කුණු ගොඩවල් ටික උනක් කමන්නේ පුරෝගන ඕ පුරෝගත්ත මිනිසෙක් වෙන්න. දැන් මදිද අපි පුරෝගන ඉන්නවා. ඇහෙන් දැක්ක දේවල්, කනෙන් අහපු දේවල්, නාසයට දැනුණු දේවල්, දිවට දැනුණු දේවල්, ශරීරයට දැනුණු දේවල්, ඒවයින් මනස හදාගත්ත දේවල් වලින් මනස පුරවාගෙන ඉන්නවා. අපි සමහර වචනත් එක්ක තරහයි. නැද්ද බලන්න ඔබේ මනස සමහර වචන බාර ගන්න කැමති නෑ. ඇයි ඒ? ඒක තමයි වචන උපාදානය කියලා කියන්නේ. දැන් මෝඩයා කියන වචනේ බාර ගන්න කැමති නෑ. ඇයි ඒ? ඒ තමයි වචන උපාදානය. එතකොට හිස් පුරුෂයෙක් වෙන්න කියලා කිව්වම අපෝයි බෑ, අපිට බෑ. ඒ තමයි වචන උපාදානය. මොකද සමාජ සම්මතයේ හිස් පුරුෂයා කියන කෙනාට ගෞරවය නෑ. පරිපූර්ණ පුරුෂයෙක් වෙන්නයි තමයි ඕන, පිරිච්ච කෙනෙක් වෙන්නයි ඕන. දුප්පත් කෙනෙක් වෙන්න කියලා කිව්වොත් මනස කැමති නෑ. එනිසා රහතන් වහන්සේලා කියලා කියන්නේ මනසින් දුප්පත් අය. ඒ කියන්නේ පුරෝගත අය නෙමෙයි, මනස මොකක්වත් නැති කමනේ දුප්පත් කියන්නේ. දැන් භෞතිකවාදී ක්‍රමයට කිව්වම සල්ලි මිල මුදල් ඉඩ ගන්න නැති වුණාම එයා දුප්පත්. හරිනේ? එතකොට ඒකෙන් දුප්පත්. එතකොට මනසින් ගත්තාම එයාට කෙලෙස් වටින දේවල් කියලා පුරෝගත දේවල් නැති වෙනකොට මනසින් එයා දුප්පත්. එතකොට මේ ලෝකේ දුප්පත්ම දුප්පත් කෙනා තමයි ආර්ය ශ්‍රාවකයෝ. බුදුවරයන් වහන්සේලා තමයි දුප්පත්ම දුප්පත්. නෑ, අපි පිළිගන්න කැමති නෑ බුදුහාමුදුරුවෝ දුප්පත් කියලා. මොකද අපි වචන සම්මතයේ දුප්පත් කියන එක නිකන් ඍණ දර්ශනයක දාලා තියෙන නිසා. නෑ නෑ, බුදුවරු හරි පෝසත්. මොකද අපි පෝසත් වෙන්නනේ කැමති, බුදුවරු පෝසත් කියලා හිතනවා. එතකොට වචන සම්මතයේ ජීවත් වෙන කෙනෙක් පින්නතුනේ කැළඹෙනවා කියන එකේ නිමාවක් නැහැ. කලම්බන්න පුළුවන් එකේ නිමාවක් නැහැ. හැම තිස්සෙම කැළඹෙනවා. වචන සම්මුතිය වචනවල උපාදානයේ හිටියොත් එහෙම හැම තිස්සෙම වචනවලින් කැළඹෙනවා පින්නතුනේ. ඒ නිසා වචන උපාදාන කරන්න හොඳ නැහැ. රූප උපාදාන කරන්න හොඳ නැහැ. ගන්ධ උපාදාන කරන්න හොඳ නැහැ. රස උපාදාන කරන්න හොඳ නැහැ. ස්පර්ශ උපාදාන කරන්න හොඳ නැහැ. දැන් උපාදාන කරන්න නැතුව ඉන්න කියලා අපි මොනවද කරන්න ඕන? පින්නතුනේ නිවන් දකින්න මොනවද කරන්න ඕන කියලා ඇහුවොත් කෙටියෙන් කියන්න පුළුවන් මොකක්වත්ම කරන්න ඕනේ නැහැ. හරිනේ? දැන් මේක අහපු ගමන් සාමාන්‍ය මනස, සාමාන්‍ය පුහුදුන් මනස තීරණයක් ගන්නවා. හාමුදුරුවෝ කිව්ව මුකුත්ම කරන්න ඕනේ නැහැ කියලා. එහෙනම් ඉතින් අපි ඔය ඉන්න විදිහට ඉන්නවා. ඉතින් ඒක ක්‍රියාවක් නෙවෙයිද? සාහිංසක වචනයට 100%ක් ඒක ගැලපෙනවද? එහෙනම් අපි මුකුත් කරන්න ඕනේ නැහැ. අර පෙර කරපු දේවල් ටිකම එහෙම කරගෙන ඉන්නවා. දැන් වචනෙට සමාන වෙලාද? නැහනේ. වචනෙට සමාන වෙලා නැහැ. එහෙමනම් වචනයක් වුණාම ඒ වචනේ පරිපූර්ණත්වයට සමාන වෙන්න ඕන. ඊළඟට සමහර උදවිය මුකුත්ම කරන්න ඕනේ නැහැ කියලා කිව්වහම භාවනාවල් පටලවා ගන්නෝනේ. ඒවයි අරුත් පටලවා ගන්නවා. පටලවාගෙන වැරදි දේ අනුගමනය කරනවා. වැරදි දේවල් අනුගමනය කරනවා. ඔන්න කල්පනා කළා මුකුත්ම කරන්න හොඳ නැහැ කියලා. ඔන්න හිතේ තියෙන සිතුවිලි අයින් කර කර ඉන්නවා යා. දැන් එතකොට ඒ ක්‍රියාවලියක් නේ. එතන මුකුත්ම කරන්න ඕනේ නැහැ කියපු එකට ඒක ගැලපෙනවද? ඒක ගැලපෙන්නේත් නැහැ පින්වත්නි. ඒකයි පින්තුනි මේ ආර්ය ධර්මයේ වචන හරීම පරිණතයි, ගැඹුරුයි. ඒවා සරල මාත්‍රාවකින්, සරල අරුතකින් බාර ගන්න එපා. බාර ගත්තොත් වරදිනවා. අපි කල්පනා කරේ එකපාරට මහදැන මුත්ත වගේ ආ මූත් කරන්න බයිගුණේ ඔන්න ඔය ඉන්නෝ කියලා එහෙම ඉන්න කල්පනා කරේනේ මොක මුගුත් කියන්න එපා මොකද්ද මේකේ තේරුම කියලා අපි තේරුම හෙව්වා මොඩියෝ ටික ටග් ගාලා වචනේ ක්‍රියා කරන්න පටන් ගත්තා තේරුණාද වචනේ අරගෙන ක්‍රියා කරන්න පටන් ගත්තා මොඩියෝ ටික ඥානවන්තයෝ ටික වචනේ අරුත හෙව්වා වචනේ අරුත හෙවපොයි නිවන් දැක්කා අර ක්‍රියාවට බැසගත් අය තාමත් ක්‍රියාවල් වල ඉන්නවා ධර්මයේ දැක්කේ නෑ ක්‍රියාකාරකමකින් නිවන් දකින්න බෑ ඒක තමයි සංක්ෂිප්ත වශයෙන් දෙපයින් නිවනට යා හැකිද කියලා අසන්නේ අන්න ඒක. තේරුණානේ? ඒක ලොකු අරුතක් තියෙන්නේ. සරල අරුතක් නෙමෙයි මහා ගම්භීර අරුත් වටහා ගන්න බැරි ප්‍රඥාහීනතාවය තමයි මේ සමාජයේ දක්නට ලැබෙන්නේ. දෙපයින් නිවනට යා හැකිද කියලාම එක පාඩම මතක් වෙන කකුල් දෙක. කකුල් දෙක යන පුරාන්ත නිවනට දෙපය කියන එකෙන් අදහස් වෙනවා එකක් පියවර අනික ක්‍රියාවලිය අනික දිසානතයකට ගමන් කිරීම අනික පුජ්‍යලත්වයකින් ගමන් කිරීම පුජ්‍යලයේ රැගෙන යන වාහනයේ දෙපය ආදී කොට ඇති විශාල අරුත් ප්‍රමාණයක් එනවා දෙපය කියලා කියන විටම දෙපයින් නිවනට යා හැකිද දැන් බලන්න දෙපයින් නිවනට යන්න බෑ නිවන දිශාවක නෑ ඉතින් ඕක අවබෝධ කරගන්නයි තියෙන්නේ ඕක විදර්ශනා කරන්න ඕන මොකද දෙපයින් නිවනට යන්න බෑ නිවන දිශාවක නෑ දැන් ඕක විදර්ශනා කරන්න බලන්න හොයලා ඕකේ තේරුම අරුත ගන්න සමහර උදවිය හිතනවා මේ විදර්ශනා කිරීමත් හාමුදුරුවනේ ක්‍රියාවකට අහුවේ නේද කියලා මිනිහා ඉස්සෙල්ලම විදර්ශනාව නතර කරලා දානවා විදර්ශනාව කියන්නේ අන්තයකට හසු වෙච්ච දෙයක් නෙමෙයි ක්‍රියාව තමයි අන්තයකට හසු වෙන්නේ එතකොට විදර්ශනාව කියන්නේ ක්‍රියාවකට බැස ගැනීමකට කලින් සිදු කරන පරේක්ෂණය හදට බලන්න විදර්ශනාවක් කියන එක කරන්නේ සොයා ගැනීමක් සඳහා කරනවා මිසක් ඒක ස්ථාවර චේතනාවක බැස ගැනීමක් නොවේ විදර්ශනාව කියන්නේ හොඳින් තේරුම් ගන්න. ඉතින් අර පළල් බුද්ධියක් නැති උදවිය සමහර උදවිය ආසයන්න්ස විදර්ශනා කරන එකත් නිකන් මමනේ කරන්නේ එතකොට එතනත් මම අය වැඩෙනවනි කිය මිනිහා විදර්ශනා කරන්නේ නැහැ. ඊට පස්සේ ඔහි ගොම තැම්බා වගේ හැමදාම එකම තැන පල් වෙනවා. ඉස්සරහට යන්නේ. ඒ නිසා ප්‍රඥාව නැමැති මේ මහා ආලෝකය මේ පහා පහන මොන තරම් වටිනා වස්තුවක්ද? එහෙම නැත්නම් මට තාම තේරුන්නේ නෑනේ කියලා අපි හිතනවා. ඊට පස්සේ ඒක අපිට පොතකින් හරි පිට කවුරුන් හරි අපිට තේරුම් කර දිය යුතුයි. ඒක නිකන් හරියට අර මොකක්වත්ම කරගන්න බැරි බබේ කටින් අල්ලගෙන එහෙ මෙහෙ යන්න ඕන වගේ සිද්ධියක්. තමන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන තමන් ශක්තිමත් පුරුෂයෙක් කියලා. එහෙම තේරුම් අරගෙන හැමදේම කවුරුන් හෝ විසින් තේරුම් කර දිය යුතුම නෑ තමන්ට ක්‍රියාකට තේරුම් ගැනීමේ කුසලතාවයක් ඇත තේරුම් ගැනීමේ කුසලතාවයක් ඇත කියලා කල්පනා කරන්න. තමන් විදර්ශනා වඩලා වඩලා තමන්ට තේරුම් ගන්න අපහසු වුණාම සමහරලාට උදව්වක් අපි බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෙක්ගෙන්. එහෙම නැත්නම් ඒ ප්‍රදේශය දන්න කෙනෙක්ගෙන් අපි උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපේ බොහෝ දෙනා හිතන දෙයක් තමයි මේ සිත පාලනය කරනවා දමනය කරනවා කියන වචනයක් අපිට ඇහෙන නිසා අපි හැමදාම දමනය කර කර සකස ඉන්නවා. ඊළඟට අපි කල්පනා කරන්න ඕන හිත ඇයි අපි පාලනය කරන්නේ කියලා. හිත අපි පාලනය කරන්නේ ඇයි? සිත පාලනය කරන්නේ අපේ මගේ කරගත්ත නිසානේ. දැන් ගෘහ පාලනය කරනවා. කායික ගෙදරද පාලනය කරන්නේ? මගේ ගෙදර, අපේ ගෙදර. ඔබ අනුගේවල් පාලනය කරන්න යනවද? නෑනේ. තමන්ගේ ගෙදර නේද පාලනය කරන්නේ? තමන් වතු පාලනය කරනවා. අනුන්ගේ වතු පාලනය කරන්න යනවද? තමන්ගේ වතු තමයි පාලනය කරන්නේ. එතකොට අපි මේ පාලනය කරනවා කියන තැනදි පොඩි රහසක් සැඟවිලා තියෙනවා නේද? නේද? පොඩි රහසක් සැඟවිලා තියෙනවා. එහෙනම් මනස පාලනය කරනවායි කියන එක ඇතුලේ පොඩි රහසක් තියෙනවා. මොකද රහස? මගේ මනස කියලා අරගෙන තියෙනවා. මගේ මනස. දැන් ඉක්මන්ට තීන්දුව තීරණවලට එන්න එපා. හරි ඉක්මන්ට මේ ශ්‍රී ලාංකිකයා තීන්දුව තීරණවලට එනවනේ. හරි ඉක්මන්ට ටක් ගාලා මේක මෙහෙමයි කියලා හිතනවා. පැහැදෙන්නත් හරි ඉක්මන් ටක් ගාලා පැහැදෙනවා. අපැහැදෙන්නත් හරි ඉක්මන් ටක් ගාලා පැහැදෙනවා. ඒ තමයි මෝඩයන්ගේ තියෙන ලක්ෂණය. මෝහයෙන් යුක්ත පුජ්‍යලයන්ගේ තියෙන ලක්ෂණය. දැන් දවසක් යනකොට ඔය ජේතවනාරාමේ ළඟ කිට්ටුවම තියෙනවා, නිගණ්ඨ පන්සල, නිගණ්ඨ බුදු පිළිමේ තියෙනවා, නිගණ්ඨ මේ ප්‍රධානියගේ පිළිමේ තියෙන කට්ටිය ගිහිල්ලා දොහොත් මුදුන් දීලා වැඳගෙන වැඳගෙන ඉන්නවා. දැන් හෝ ගාලා හරි ලස්සන පිළිමේ බලන්න මෙච්චර ඔච්චර කියලා වැඳගෙන ඉන්න මං ගිහලා ඔය බුදු පිළිමේ යන්නේ ඕක නිගණ්ඨ මේ මිනිස්යාගේ පිළිමේ කියලා ඉන්දියාවේදී. ඈ නිගණ්ඨ පිළිමේ ඔව් ටක් ගාලා වඳින එක අතර කරලා ගියා. මෙච්චර වෙලා වැඳගෙන හිටියේ මේකට කිව්වා. දැන් මුලදී ලස්සනයි කියලා බුදුහාමුදුරන්ගේ පිළිම වගේමයි ඒ විදිහටම තියෙන්නේ හැඩේ තියෙන පිළිමයක්. ඒක ඉතින් මේ අර බිම භාවනා ඉරියව්වෙන් ඉන්න පිළිම තියෙනවනේ ගන්ට පිළිම. එතකොට මේ එකපාඩ අරකට දැකලා පැහැදිලා වැඳ වැඳ ඉන්නවා. අය කියපු ගමන් ඩග්ගාල වැඳලා පැත්ත වෙච්ච අපරාධ වැඳ කියලා යනදී එතුමට වැන්දක් පවු නෑ. මොකද ඒ දහම මේ හරිම නිර්මාංශික උතුම් දහමක්, උතුම් පිළිවෙත් දෙන. කාටවත් ලෝකේ හිංසා නෑ, සතෙක්වත් කූඹියෙක්වත් මරන්නේ නෑ. මේ භෞතිකවාදී පැත්තෙන් බැලුවාම මේ බෞද්ධයන්ට වැඩිය හොඳයි නිකන්ට ආගමේ ඉන්න උදවිය. ඒ සුරාව සූදුව ඒවා මේ කරන්නේ අඩුම තරමේ සත්වන්ගේ හං වලින් හදපු කිසි දෙයක් භාවිතා කරන්නේ. ඒ වගේ හරි හොඳ පිළිවෙත් තියෙනවා. ක්ෂණිකව පැහැදෙන එක, ක්ෂණිකව අපහැදෙන එක වහාම නතර කරගන්න ඕන. කල්පනා කරලා බලලා විදර්ශනාවෙන් යුක්තව දෙයක් කරුණක් පිළිගන්න ටිකක් ගැඹුරින් හිතන්න ඕන. බුදුරජාණන් වහන්සේ සමයේදී ලබා දුන්නු මේ ගාථා ධර්මයකට ටක් ගාලා උත්තරේ බුදුරජාණන් වහන්සේ ඔක මේක මෙහෙම වෙන්නේ නැති නේද කියලා කවුරුත් අහලා නැහැ. ඒක පාරටම එක්ක සම්පූර්ණයෙන් දැනගෙන ඒකට උත්තරේ දුන්නේ. එහෙම නැත්තම් නිහඬව ඒ ධර්ම කරුණ අනුමෝදන් වෙලා සාදු සාදු කියලා නිහඬව එතනින් පිටත් වෙනවා. පිටත් වෙලා පින්වත්නි සති ගණන් මාස ගණන් මේකේ අරුත හොයනවා. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණේ අරුත මොකද්ද කියලා. එහෙනස අරුත සොයන්න ඕන එක පාට. දැන් බලනකොට අද කාලේ හරි ඥානවන්තයි. ඥානවන්තා නෙමෙයි හරි මෝඩයි. ඉක්මනින්ම කණාමුට්ටිය බින්ද වගේ ඔහේ ගහලා දානවා. කුණු මුට්ටිය දන්නෙත් නැහැ, නිල් මුට්ටිය දන්නෙත් නැහැ, මොන මුට්ටියක් දන්නේ නැහැ. ඔලු ගෙඩියකට හරි කමන්නේ අතෑරලා දේවා. අන්ධභාවයේ ඉන්න ඔක්කොම අන්ධභාවයෙන් තියෙන ඔක්කොම තියෙන්නේ. ඇස් බැඳගෙන තමයි ලෝකේ බලන්නේ. ඇස් ඇරලා බලන්න. අර ඉතියෝපියාවේ නීතියේ දෙවගණගෙත් ඇස් බැඳලානේ තියෙන්නේ. කැමති කැමති එක ඇවිල්ලා කැමති කැමති විදියට කිරාගෙන යනවා එකෙන්. දැකලා තියෙනවනේ. කැමති කැමති විදියට ඇවිල්ලා කැමති කැමති එක කැමති කැමති විදියට කිරාගෙන යනෝ ඉතියෝපියාවේ නීතියේ දෙවගණගෙ ඇස් බැඳලා තියෙන නිසා. ඒ වගේ මිනිස්සුත් මේ ලෝකේ දකින්න ගිහිල්ලා ඇස් බැඳගෙන තීන්දු තීරණ ගන්නවා. ඇස් බැඳගෙන සංකල්ප ඇති කර ගන්නවා. ඇස් බැඳගෙන එක එක ඒවා දකිනවා. මෙහෙම වෙන්නේ නැති නේද? හිම වෙන්නේ නැති නේද? ඇස් අරගන්න ඉස්සෙල්ලා. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. යමක් දැක පරිපූර්ණ කොට ප්‍රත්‍යක්ෂ ඥානයේ යුක්තව කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. මේ ධර්මයේ ඉලක්කය ගැනීම හරි අමාරුයි. සමහර භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ ඉදිරිපත් කරපේව තියෙන බණ පොතේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ හිත පිහිටවන එක ඔටුවගේ පිටේ දොම ගෙඩියක් තියෙනවා වගේ කිව්වා. අපි වින්නතුන් දන්නවා හරක්ගේ පිට වගේ, අලින්ගේ පිට වගේ මේ සමතලා නැහැනේ ඔටුවගේ පිට. ඔටුවගේ පිට උලක් තියෙන්නේ. ඒ උල උඩ තමයි මේ මොන හරි අට්ටාලයක් ගහලා ඉන්න ඕන. එතකොට මේ දොඹ ගෙඩිය කියන එකත් පින්නතුන් දන්නවා අද කාලේ වෙ ජිල්බෝල වශයෙන් තියෙන ඒ වගේ මේ රවුම් ගෙඩියක් නේ. ඒක දොඹ ගෙඩියක්, හරි සැහැල්ලු ගෙඩියක්. මේ පොඩ්ඩක්වත් තියලා තියන්න බෑ. ඔටුවගේ පිට උඩ දුම ගෙඩියක් තියලා ඇවිදගෙන යන්න බෑ. ඇවිදගෙන යන්න නෙමෙයි, එක තැන ඉදිවත් තියන්න බෑ. තිබ්බ ගම වැටෙනවා. ඉතින් බලන්න මනස පිහිටවීම මොනතරම් අපහසුද කියන කාරණය මේ ප්‍රකාශ කරලා තියෙනවා ඒ සමේ ස්වාමීනි. ඔටුවගේ පිටේ දුම ගෙඩියක් තියෙනවා. හැබැයි වැටෙන වැටෙන හැයි තියලා තියලා මේක බැලන්ස් කරගන්නත් ඕන. පැහැදිලිනේ? තමන්ගේ මනස කොච්චර වැටුණත් මේ ආර්ය භූමිය තුල, සම්මා දිට්ඨිය තුල, සම්මා සංකප්පය තුල සිත පිහිටවන්න ඕන. ලේසි නෑ. ඒක මාත් දකිනවා අත්දැකීමෙන්ම. බණ පොත්වල හැම තැනම කියවෙලා තියෙනවා ඒ අපහසුතාවය. එක අවස්ථාවක මතක ඇති පින්නතුන්ට මේ ඉලක්කය ලබා ගැනීම හරියට නිවන ඉලක්කය ලබා ගැනීම මෙන්න මේ වගේ කියනවා. හොඳට මේවා ගැඹුරු කතාවක් මේකේ තියෙන, නිකන් කතාවක් නෙමෙයි. අමාවක දවසක අස්ලොන් ගසක් 16කට පළලා ඒක ඈතින් රඳවලා මීටර් 100ක් විතර දුර ඉඳගෙන, මීටර් 100 200ක් දුර ගන්න පුළුවන්නේ, මීටර් 100ක් විතර දුර ඉඳගෙන කියලා අපි හිතමු. දුර ඉඳගෙන ඒ තලයක් හි අරගෙන අර විදුලි එළියට දැකලා බැරි කමක් නෑ ලංකාව මිනිස්සුන්ට. සද්ද විද්ද පරම්පරාවේ ඉන්නෙත් ලංකාවේනේ. කවුද සද්දෙට විද්දේ? ලංකාවේ කෙනෙක් සද්දෙට විද්දයි. කවුද? ආන්දරේ රජතුමාගේ නින්දට බාධා කරන ගෙම්බට විදලා තියෙනවා කියන්නේ සද්දෙට විද්ද කියනවනේ. ඒක හරි අමාරු වැඩක්. විලකාරි කොහරි අදකුට සද්දෙට විදින්න පුළුවන්. ඒක ගැඹුරු ඥානයක් තියෙන්න ඕන. සටන් කලා ආදී පුරුදු කරනකොටත් පුහුණුවත් එහෙමයිකුත් තියෙනවා. ඒ හමුදා පුහුණුවකුත් තියෙනවා. සද්දෙට වැඩ කරනවා, හඳුනා ගන්නවා. ඉතින් මෙන්න මේකත් ඒ වගේ. අමාවක දවසක අස්ලොන් ගහක් 16කට පල්ලා ඒ එළියෙන් විදුලි එළියෙන් ඒක දැකලා ඊතලයකින් ඒක දෙපළු වෙන්න විදිනවා. ඉතින් මේක කිව්වහම මේක ඇතුලේ හරි গুপ্ত විදියට අපි නිවන් දකින්න ඕන කොහොමද, නිවන තියෙන්නේ කොහොමද කියලා සැඟවිලා තියෙනවා. දැන් ඒක මගෙන් අහගන්න ඕන කියලා ටක් ගාලා සිත පයින්නෝ. එහෙනම් ආන්දරන් හරියට අහගන්න ඕන නෑ. ඔබ ඇත්තටම හිත ගන්න ඕන නෑ, මම මේක පරීක්ෂණය කරන්න ඕන, මම මේක බලලා තේරුම් ගන්න ඕන. අහගත්තොත් ඒකයිති වෙන්නේ දේශකයට. විමසා බලා තේරුම් ගත්තොත් ඒක අයිති වෙන්නේ තමන්ට. එතකොට තමන්ගේ දේවල් ද අවබෝධයන්ද තිබිය යුත්තේ? කවුරුන් හෝ ලෝකේ කියාපු දේවල් ද අවබෝධයල්ද තිබිය යුත්තේ? මන්නම් හිතන්නේ මා අවබෝධ කරගන්න දේවල් තමයි මා තුළ තිබිය යුත්තේ. ලෝකෙන් කවුරුත් කියන්නම් වාලේ දෙයක් තිබිය යුතු නැහැ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කර නිවන වුණත් ඒ කීමේ රටාවක් නිසා කීමේ පලියට තියාගන්න එපා. ඒක තමන්ම ප්‍රත්‍යක්ෂ කරන්න. ඒක තමයි මම ප්‍රත්‍යක්ෂ කරන්නේ. කාගේවත් කීමේ රටාවට තියාගන්න එපා කිසි දෙයක්. තමා විසින් බලනවද තමා දෙස බලනවද? මේ ඔබෙන් අහන ප්‍රශ්නයක්. තමා විසින් බලනවද තමා දෙස බලනවද? අපි නිවන් දකින්න නම් කියලා තියෙන්නේ තමා දෙස බලන්න. ආත්ම ගවේෂණයනේ. හොඳට බලන්න තමන් මේ කරන ක්‍රියාවලිය ඇතුළේ තාම තමා විසින් බලනවද තමා දෙස බලනවද කියලා. මේ වචන දෙක දෙකක්. තමා විසින් බලනවා තමා දෙස බලනවා. මං දකින්නේ ලෝකේ ගොඩාක් දෙනෙක් තමා විසින් තමයි බලන්නේ. නිවන තමා විසින් බලනවා. කවදාවත් සැබෑ නිවනක් හොයාගන්න හම්බෙන්නේ නැහැ තමා විසින් බලලා. තමා දෙස බලන්න. තමා දෙස බලන්නෙත් ස්වාමීනි තමන් විසින්ම නේද කියලා තාන්න පුළුවන් නෑ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. ඒක හරියට පිළිපදින්න ඕන. තමා දෙස බැලීමේදී තමා විසින් වෙන්න බෑ. ඒක ඒ වගේම තමා විසින් බලන තැන තමා දෙස බලනවා කියලා කියන්නත් බෑ. මෙන්න මේ මොහොතේ දැන් බලන්න තමා විසින් බලනවද තමා දෙස බලනවද? තමා තමා විසින් බලන එක වැදගත් දෙයක් නෙමෙයි. ඒක ලෝකේ පුහුදුන් ජනයා කරන්නා වූ දෙයක්. තමා විසින් බලන එක, තමා දෙස බලන එක තමයි ආර්ය ශ්‍රාවකයෝ කරන. එතකොට තමා දෙස බලන තැන බලන්නේ තමා විසින් වෙන්න බෑ. තමා විසින් බලන තැන රූප වේදනා සංඥා සංකාර විඥාන ග්‍රහණය කරලා තමයි බලන්නේ. තමා දෙස බලන විට ඒවායේ ක්‍රියාකාරීත්වය බලනවා මිස රූප වේදනා සංඥා සංකාර විඥාන ග්‍රහණය කරන්නේ නැහැ. තමා දෙස බලන විට තමා විසින් බලන විට වාගේ මමංකාරයක් ඇතිවන්නේ නැහැ. මොකද උපාදානයෙන් තොරවීම නිසා. හරි අපූරු සිද්ධියක් අපේ ජීවිතයේ එදිනෙදා දකින්න ලැබෙන සිද්ධියක් මතක් කරන්න. අන් අය මුණ ගැහෙන්න යන්න කලින් ඉස්සෙල්ලම අපි පංචස්කන්ධීය වශයෙන් තමාවම මුණ ගැහෙන්න යනවනේ. කොතෙන්ද යන්නේ? ඔව්, කණ්ණාඩි ඉස්සරහට යනවා, කැඩපත ඉස්සරහට යනවා, ගිහිල්ලා ඔන්න තමාවම මුණ ගැහෙනවා. මුණ ගැහිලා දත් ටික නියමල බලලා නාහේ හොටු තියනවද කියලා බලලා, ඇහි කබ තියනවද කියලා බලලා, කොණ්ඩේ හරිද කියලා බලලා, මූණේ ඇද තියනවද කියලා බලලා, දැලිකුණු තියනවද කියලා බලලා, ෂේප් පාර දාන්න පුළුවන් මට්ටමට වාහනේ තියෙනවා කියලා බැලුවා. ඊට පස්සේ පාරට දානවා. ඔබට ඔබ ඉදිරියට කෙනෙක් මුණ ගැහුණාම දැනෙන විදියයි, ඔබටම ඔබව කැඩපත ඉදිරියේදී මුණ ගැහුණාම දැනෙන විදිරියයි දෙක විදියයි දෙක අතර තියෙන වෙනස කුමක්ද? අන්න බලන්න. සුළු මොහොතක් අපේ හැඩ බලාගෙන අපේ අඩුපාඩුකම් අපි කැමැති පරිදි හදාගත්තා. සමහර උදවිය උන්නට වඩා කැත වෙලා එළියට බහිනවා, සමහර උදවිය උන්නට වඩා ලස්සන වෙලා එළියට බහිනවා. ඔය කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඒ තමන් හිතාගන්න විදිය තමයි. ඔබ දැකලා ඇතිනේ නේ, කණ්ණාඩි ඉස්සරහා ඉඳගෙන බලාගෙන තමන් ලස්සනයි කියලා හිතාගත්ත විදියට තමන් කැත වෙලා තියෙනව දැකලා නැද්ද කට්ටිය? මොන තරම් කැත වෙලා තියෙනවද? ඒ තමන්ගේ ආකල්පමය ස්වરૂපය අනුව දැන් බලන්න. තමන්ගේ මූණ ඉදිරියට වෙනත් කෙනෙක් මුණ ගැහුණාම මේ අන් කෙනෙක් මේ මම කියලා වේදනයක් ඇති වෙනවා. කැඩපත ඉදිරියේදී ඉදිරිපස ඉන්න කෙනයි තමයි එක්කෙනෙක් නිසා මේ අන් කෙනෙක් කියන හැඟීම ඇති වෙන්නේ නැහැ. මූණට මුණ ගැහෙන කෙනා පිළිබඳව විවිධ විරෝධතාවයේ අදහස් ඇති වුණත් කැඩපත ඉදිරියේ හමු වෙන කෙනා පිළිබඳව නම් කිසිදු විරෝධතාවයේ අමනාපකමක් තරහක් කේන්තියක් මොකක්වත් වෙනස් සිතුවිලි නැහැ. හරි අමුතුයි. කැඩපත ඉස්සරහා ඉන්න කෙනාට මොනවා පෙන්වන්නද, මොනවා කියන්නද, මොනවා සමග තරංකයක්ද? එහෙමනම් තමා දෙස තමා බැලුවනම් දිත්වයක් නැහැ. පේන තැන ඉන්නේ, බලන තැන ඉන්නේ එක්කෙනෙක්. පේන තැන ඉන්නේ, බලන තැන ඉන්නේ එක්කෙනෙක්. රහතුන්ගේ දැක්ම එහෙම තමයි හැමතැනම. පේන තැන ඉන්නෙත් බලන තැන ඉන්නෙත් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් අපි ගහ දිහා බලමු. ගහ කියන්නේත් මමමයි, මම කියන්නේත් ගසක්මයි. ගහ කියන්නේ සතර මහා භූත කොටස් ටික, මේ මං කියන්නේ සතර මහා භූත කොටස් ටික. ඒ භෞතික විදියට බැලුවාම, මානසිකව බැලුවාම එකම ස්වභාව ධර්මයක්. අහස කියන්නේත් මමමයි, මම කියන්නේත් අහසමයි. සුළඟ කියන්නේත් මමමයි, මම කියන්නේත් සුළඟමයි. එකක්. අර ඒකකයක් වන ඒකකය නෙමෙයි මේ එකක් එකක් කියලා මම මතක් කළාට. ඒකකයක් නොවන එක. ඔන්නෝග හොයාගන්නයි තියෙන්නේ. ඒකකයක් නොවන එක. ඊළඟට හරි අපූරු දේශනයක් කරලා තියෙනවා, මේ උපමා කරලා තියෙනවා හරියට මේ රහතුන්ගේ සිත කැඩපතක් වගේ කියලා. රහතුන්ගේ ඇස, ආර්ය ශ්‍රාවකයන්ගේ ඇස කැඩපතක් වගේ කියලා. ඇයි කැඩපතක් වගේ කියලා කියන්නේ? පිනතුන් දැකලා ඇති ඔය දුම්රිය පොළේ, ඒ වගේම සමහර බස් නැවතුම් පොළවල් වල, සමහර ගුවන් තොටුපළවල් වල ලොකු කණ්ණාඩි සවි කරලා තියෙනවනේ, කැඩපතවල් සවි කරලා තියෙනවා. එතකොට මේ කැඩපත දවසට මිනිස්සු දහස් ගානක, දසදහස් ගානක මිනිස්සුන්ගේ රූපය වැටෙන කැඩපතක්. ඒ රූපය රැඳෙන්නේ ඒ රූපය ඉදිරිපස සිටිනාතුරු පමණයි. ඒ රූපය එතන නික්මෙනවත් එක්ක මේ රූපය එතන නැහැ. කැඩපතක් වගේ හිතක් තිබෙනවා නම් ඒ කියන්නේ ප්‍රශ්න නැහනේ, ගැටලු නැහැ. ඒ රූපය එතන විතරයි තියෙන්නේ, ඊට පස්සේ එතනින් එහාට ඒ රූපය නැහැ. නොරැඳෙන බව. ඕකම තමයි පින්වත්නි, අර නෙළුම්පතේ කතාවෙදිත් තියෙන ඔය උදාහරණයම තමයි. කොච්චර දිය බිඳ වැටුණත් මේ වැස්සකදී නෙළුම්පතක් උඩට මොනතර දිය බිඳ වැටුණත් ඒ නෙළුම්පතේ උරා ගැනීමක් නැහැ. ඇයි ඒ උරා ගන්න නැති මට්ටමට ආවේ? ඒ සිත කොහොමද එතෙන්ට පත් උනේ කියලා තන්න එක තමයි වැදගත්කම. මොකද කරේ? සංයෝජනයන් ප්‍රහාණය කළා. සංයෝජනයන් ප්‍රහාණය කළා. ඒ නිසා තමයි ඒ උත්තම සිත ඒ තත්ත්වයට පරිවර්තනය වුණේ, පත් වුණේ. එකම හිතක් දකින විදිය වෙනස් වෙනවා, හිතන විදිය වෙනස් වෙනවා, බලන විදිය වෙනස් වෙනවා. එකම හිත පෙරලෙනවා. රැවටීමක් නැතුව යන එක තමයි තියෙන්නේ පින්නතුනේ. පටිච්චසමුප්පාදේ ආරම්භයම කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා. විද්‍යාව කියන්නේ නොදන්නාකම, නොදකින බව, විද්‍යාව නොහඳුනන බව. අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන තැනින් ආයෙ පටන් ගත්තාම පටිච්චසමුප්පාදයාගේ නිරෝධය පැහැදිලි වෙනවා. එහෙමනම් තියෙන්නේ අපි ළඟ පුංචි රැවටීමක් නැති කරගන්න තියෙන්නේ. මම ගැහණියක්, මම පිරිමියෙක් කියලා රැවටිච්ච එක නැති කරගන්න. මම පුජ්‍යලයෙක් කියලා රැවටිච්ච එක නැති කරගන්න, මම මිනිස්සෙක් කියලා රැවටිච්ච එක නැති කරගන්න, මං ආගමිකයෙක් කියලා රැවටිච්ච එක නැති කරගන්න, මම රටක පුජ්‍යලයෙක් කියලා රැවටිච්ච එක නැති කරගන්න, මං පක්ෂයක ගෝත්‍රයක කෙනෙක් කියලා රැවටිච්ච එක නැති කරගන්න. අනේ බෑ, ඉතින් ඒක අපේ වංශේ පරම්පරාවනේ අපේ හඳුරේ. ඒකට ඉතින් අපි ඒක නැති කරගන්න හොඳ නෑනේ. අපිට එතකොට ජාතියක් ආගමක් කුලයක් ගෝත්‍රයක් ජන්මයක් මොකක්වත් නැති යනවනේ. එහෙම යන්න එහෙම මිනිස්සු හොඳ නෑ කියලානේ අපි අහලා තියෙන්නේ. එහෙම මිනිස්සු හොඳයි. ජාතියක් තියෙන මිනිස්සු ජාතිවාදී වෙනවා, ආගමක් තියෙන මිනිස්සු ආගම්වාදී වෙනවා, තත්ත්ව තානාන්තර නිලතර ඒව මේ ඔළුවේ තියාගත්ත මිනිස්සු ඒ කුලමානේ ධනමානයෙන් ඉන්නවා. දැන් සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයේ නැමැති උත්තරීතරත්වයට පත් උනේ නැත්තම් අර සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙදර පිණ්ඩපාති වඩින එක නැහැ නේ. එතකොට මේ සුද්ධෝදන රජතුමා කිව්ව මේ අපේ වංශයට අපේ රාජ පරම්පරාවට නිඳා කරන්න එපා. ඒ කාලේ හැටියට කොච්චර දැවෙන ප්‍රශ්නයක්ද, අද කාලෙටත් වැඩි. ටිකක් මේ රාජ වංශ සූර්ය වංශය හරි ලොකු දෙයක් හැටියට සලකන්නේ. එහෙම සලකන කාලෙක තමන්ගේ එක මේ ඒ පුත්‍රයා එහෙම සිංගමනේ පිඬු සිංගා කියලා කියන්නේ ආහාර ඉල්ලමින් යනවා. පිඬු කියලා කියන්නේ ආහාර. එතකොට පිඬු සිංගා යනකොට ආහාර ඉල්ලමින් යනකොට කොහොමද වැඩි? කියවා ඒ වංශයට මේ අගෞරව කරන්න එපා කියලා. මමත් මේ පළාතේ පිණ්ඩපාතේ වැඩෙන්න හදනකොට මුලින්ම ඉතින් අපේ හිටපු මේ දායකයෝට කිව්වා, හම්දුරනේ දැන් මේ බුද්ධ කාලේ නෙමේ, දැන් මිනිස්සු තාප්ප බඳලා ගේට්ටු දාගෙන ඉන්නේ, මේ පිණ්ඩපාතේ ගියාට වැඩක් නැහැ කියලා. බුද්ධ කාලේ ගේට්ටු ඇරලා වැඩ කටලු විතරයි තිබුණේ. එතකොට පිණ්ඩපාතේ වැඩියන් ගේ ඉස්සරහට වෙලා හිටියාම පේනවා. දැන් මම ඒව පිණ්ඩපාතේ ගියා, වැඩම කළා. කාලයක් වැඩම කරලා මේ ගේවල් වල ඉස්සරහට ඉන්නවා මෙලෝ යකෙක් බලන්නේ. ඇයි ඉතින් කතා කරන්නත් බෑනේ. මම හිතාගත්තා දැන් මේ ලෝකේ අලුත් වෙලා එහෙනම් මං කරන වැඩේ ගිහිල්ලා දැන් බෙල් එක ගහනවා. ඉතින් ධර්මයේ කොයිවක්වත් කියලා නැහැ පිණ්ඩපාතේ කියලා බෙල් ගන්න කියලා. දැන් බෙල් එක ගැහුවාම තමයි බලන්නේ. බෙල් එක ගැව්වාම ඉස්සැල්ලම එන්නේ නෝන මාතුරු නෙමෙයි, ඉස්සැල්ලම එන්නේ බල්ලා. ඌ ඇවිල්ලා තමයි මාව හොඳට පිළිගන්නේ බුරල දෙකක්. ඊට පස්සේ එක්කෙනෙක් බල්ලා අල්ල ගන්න ඕන, අනිත එක්කෙනෙක් ගේට්ටු වර ඉන්න ඕන. ඉතින් සමහර උදවිය උයලා නැහැ, එක්ක පරණ දෙයක් තියෙන්නේ. සමහර උදවිය පිණ්ඩපාතේ වඩිනවා කියන එක දන්නෙත් නැහැ. ඉතින් කවුද කොල්ලෙක් දවසක් කියනවා මේ ඒ මේ කවුද බොහෙක් ඇවිල්ලා ඉන්නව මොනවද ඉල්ලනවා කිව්වා. ඊට පස්සේ කොල්ල ඇවිල්ලා පාත්‍රය ඇතුළත් බැලුවා, මූණත් බැලුවා. මම කිව්වා මොකද්ද කරෙන්න ඕන අපි කියලා. ඉතින් මම ඒත් සද්ද නැතුව ඉන්නවා. මිනිහට කේන්ති ගිහිල්ලා කවුද එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නව මේ මොනවද දන්නේ නැහැ මේ ඉල්ලනවා කියලා. ඊට පස්සේ දන්න පරණ අම්ම කෙනෙක් ඉඳලා කිව්වා ඔය පිණ්ඩපාතේ වඩින ආමුදුරු කෙනෙක් මේ ඔය හාමුදුරන්ට මොනවා හරි පූජ කරන්න ඕන කියලා කරලා ඔන්න පූජ කරන්න. ඉතින් මන් වැඩේ තේරුම් ගත්ත මේ වැඩේ හරියන වැඩක් නෙමෙයි කියලා. තමාර ගෙවල් වල හරි මිනි කන බල්ලෝ ඉන්නවා. හැබැයි එක තැනකත් හපල නැහැ. ඉතින් ඒ වැඩේ හරියන්නේ නූතරේදී ඒ පුරුද්දක් නැති නිසා මේ සමාජය තුළ. ඊට පස්සේ නිකන් ආමුදුරු පිණ්ඩපාතේ වඩින්න බා අපි බුදුම පුළුවන් විදියට දානේ ගෙනල්ලා දෙන්නම් කියලා, හරි ගස්සලා දෙන්නම් කියලා. ඉතින් තමා තුල තමන් ඇති කරගත්ත අවිද්‍යා සහගත ආරෝපණය බිඳින්න තමයි මේ බණ කියන්නේ. මේකට මේ විකෘති කරන්න ප්‍රකෘති කරන්න මොකක්වත් නැහැ මේකේ. තමන් කියලා ඇති කරගත්ත බොරු ආරෝපණය අවිද්‍යා සහගත දැක්ම නිසා තමයි මේ මිනිස්යා සත්වයා අනේක විද මානසික දුකකට පෙරලෙන්නේ. මමත්වයට බැඳිච්ච මනුස්සයා වැරදි වැඩ කරනවා. ඒ මමත්වේ නිසාමයි. මමත්වයට බැඳිච්ච මනුස්සයා හරි වැඩ කරනවා. ඒත් මමත්වේ නිසාමයි. හැබැයි පුජ්‍යලත්වයෙන් යම් මනුස්සයෙක් යම් වැඩක් කරනවාද, ඒ මනුස්සයා ඒ කරන වැඩේ එයා හිතන්නේ එයා හරි කියලා. ඒකනේ වැඩි. බුද්ධාගමේ සතුන් නොමර ඉන්නව නම් නොමර ඉන්නේ හරි කියලා, අනිත් ආගම්වල සතුන් මරලා ඒගොල්ලන්ගේ ලේ ගෙවල් වල හැමතැනම ගන්නෙත් හරි කියලා. තම තමන්ගේ තර්ක බුද්ධියට හරියන විදියට හදා ගන්නවා. එතකොට මානව දහම, යථාර්ථවාදී දහම, තථාගත දහම මිය ගිහිල්ලා තියෙනවා. විද්‍යාව නැති නිසා, සත්‍ය මතු කර නොගැනීම නිසා. මේක මමෙක් ඉන්නවා කියන එකද හරි, මමෙක් නැහැ කියන එකද හරි, විද්‍යාවට අනුව. මේකේ මමෙක් ඉන්නවා කියලා කියන්නේත් මෝඩය පිරිසක්, මේකේ මමෙක් නැහැ කියන්නේත් මෝඩය පිරිසක්. ඥානවන්තයෙක් මේකට මමෙක් ඉන්නවා කියන්නේත් නැහැ, මමෙක් නැහැ කියලා කියන්නේත් නැහැ. ඇයි? ඉන්නවා කිව්වොත් ඒත් එතන මමෙක් හැදෙන නිසා, නැහැ කිව්වොත් ඒත් එතන මමෙක් හැදෙන නිසා. මෙතන ඉන්නවා කියන්නේත් නැහැ, නැහැ කියන්නේත් නැහැ. ඉන්නෙත් නැහැ, නැත්තෙත් නැහැ කියලා, නැත්තෙත් නැහැ කියලා කියන්නේත් නැහැ. මොකද්ද කියන්නේ නැත්තේ? ඔව්, ඉන්නෙත් නැහැ, නැත්තෙත් නැහැ කියලා කියන්නේත් නැහැ. ඉන්නවා කියන්නෙත් නෑ මමෙක්, නෑ කියන්නෙත් නෑ මමෙක්, ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා කියන්නෙත් නෑ මමෙක්. එතකොට මොකද්ද මේ රහතුන්ගේ උත්තරේ? ආන්න ඒක වාචික නොවන සොයාගත යුතු පිළිතුරක්. ඔයිට වඩා නම් ලේසි කරන්න බෑ. ඔයිට වඩා නම් ලේසි කරන්න බෑ. ඔය තමයි උපරිම ලේසි කිරීම, පහසු කිරීම. හොයා ගන්න ඕන ඕනේ හොයා ගන්න, විදර්ශනා කරලම හොයා ගන්න. මේ විදර්ශනා කිරීම නිසා බෝසත්වරුන්ගේ ඔළුවට දැනුණ තමන්ගේ ඔළුව පැලේද කියලා උන්වහන්සේලා අදිෂ්ඨාන කරා. ඔළුව හත් කඩකට පැලුලා ගියත් කියන්නේ තමන්ගේ ඔළුව පැලෙන පීඩනයක් ඇවිල්ලා තියෙනවා කියන එක නේකේ අදහස් වෙන්නේ. හත් කඩකට පැලී ගියත් මම මේ විදර්ශනාව නතර කරන්නේ නැහැ, බුද්ධත්වයේ ලැබනවා මිස පසුබාන්නේ නැහැ කියන වීරිය ඇති වුණා. අපිටත් එහෙම හිතුණා. ඔළුව මදිද කියලා හිතුණා. ඔළුවට මොලේ මදිද කියලා හිතුණා. තව මොලේ ඔලුගෙඩි දෙක තුනක් තිබ්බනම් හොඳයි කියලා හිතුණා. මොකද මේ විදර්ශනාවේ තියෙන ගැඹීරත්වය, ගැඹුරු බව නිසා. නමුත් මේ අභියෝගය අත්හරින්න නැති නිසා අපි දිගටම වීරිය පවත්වාගෙන ගියා. තමන්ට තමන් වැඩිම ආදරේ කුජලයා තමයි නිවන් දකින්නේ. මොකද තමන්ව දුකටපත් වෙනවට අකමැතිනේ. තමන්ට තමන් ආදරේ නැති කෙනෙක් ලෝකේ අනිත් අයට ආදරේ කියලා කියන්න බෑ. තේරුණා නේද? තමන්ට ආදරේ නැති කෙනෙක් තවත් කෙනෙකුට ලෝකේ ආදරයක් කරුණාවක් තියෙනවා කියලා කියන්න බෑ. ඉස්සෙල්ලා තමන්ට තමන් හිත පිණිස වැඩ කරන්න ඕන. අත්ත හිතං කත්තබ්බා. දැන් මොකද්ද උත්තරේ? නිර්වාණය නම් කිමයි කියන ප්‍රශ්නාර්ථයට උත්තරේ කුමක්ද? මනස නිහඬ වීමක් සහ නිහඬ කිරීමක් කියලා දෙකක් තියෙනවා. ඒකින් පින්වත්නි, නිහඬ කිරීම සුදුසු එකක් නෙමෙයි. නිහඬ වීමයි සුදුසු. සමහර අය මනස නිහඬ කරනවනේ, මෙහෙම කරලා නිහඬ කරනවා. ඒක එපා. නිහඬ කිරීම නෙමෙයි සුදුසු, නිහඬ වීම මනස. නිහඬ වීම සිද්ධ වෙන්නේ යථා අවබෝධයෙන්. නිහඬ කිරීම සිද්ධ වෙන්නේ බලපෑමෙන්. නිහඬ වීම සිද්ධ වෙනවා රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංඛාර උපාදාන, විඥාන උපාදානය නැති වෙච්ච ගමන් නිහඬ වෙනවා. පින්වත් මේ අවබෝධයෙන් සංවර වෙනවා කියන්නේ මෙන්න මේ කාරණයට. අවබෝධයෙන් සංවර ඒකකයක් හැටියට උත්තරයක් ගන්නේ නැතුව විශ්වයක් හැටියට උත්තරය ලබා ගන්නට ඕන. තේරෙන්නේ නැති හැම තැනටම තියෙන උත්තරය තමයි විදර්ශනාව. විමසා බැලීම. මේ විමසා බැලීම කියන එක නැත්තම් ඒ මනුස්සයා ආධ්‍යාත්මිකවත් දුප්පතේ, බාහිර වශයෙන් දුප්පතේ. මොකද එයා විමසා බලා ජීවිතේ ගොඩනගන්න දන්නේ නැහැ. විදේශගතයේ සුදු මහත්මයෙක් ඇවිල්ලා දවසක් කිව්ව කතාවක් තමයි, මේ රටේ මිනිස්සුන්ට හැම දෙයක්ම තියෙනව නැත්තේ මොලේ විතරයි කියලා. ඒ කියන්නේ මේ රටේ දුප්පත් මිනිස්සු ඉන්න විදියක් නැහැ. මේ රටේ හැම කෙනෙකුටම බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක්, ස්වභාව ධර්මයක් ලැබිලා තියෙනවා. මිනිස්සුන්ට මොලේ තිබ්බනම් මේ හැම දෙයකින්ම ලස්සන ජීවිතයක් ඕනම කෙනෙකුට හැඩගස්ස ගන්න පුළුවන් කියලා. බැරිද? කිසිම මිලි මුදලක් යන්න නැතුව ලස්සන ගයක් හදන්න පුළුවන්. ස්වභාවික දේවල් වලින්, ස්වභාවික සම්පත් වලින්. ලෝක ප්‍රධාන විද්වතුන් පවා, ආතසි ක්ලාක් මහත්තයා වගේ අය පවා මේ රටේ රැඳෙමින් කිව් කතාව තමයි, මේ රටේ මොන ප්‍රශ්න තිබුණත් මේක අමුතු සුන්දර රටක් කියලා. මේක අමුතු සුන්දර රටක්. පඩි වැඩි කරපම්, පඩි වැඩි කරපම් කියලා කෑ ගහන්නේ අමු මෝඩයෝ. තේරුණා නේද? සමාජවාදී පැත්තේ ඉන්න මෝඩයෝ තමයි මේ පඩි වැඩි කරපම් කියලා කෑ ගහන්නේ. එතකොට ඔය වගේ මේ මෝඩයෝ ගුණාට අඳන්න ඕන. ඒක කරන්න පුළුවන් රජයකට. ඒම රටක් තියෙනවා වියට්නාමය කියලා රටක්. ඔය රටේ මිනිස්සුන්ට හැම වසරකම 10,000කින් පඩි වැඩි වෙනවා. හැම මිනිස්සෙකුගේම කීයකින් පඩි වැඩි වෙනවද? 10,000කින් පඩි වැඩි වෙනවා හැම වසරකම. ඉතින් ගමේස හිතනවා ශෝක් රජේ, හරි ශෝක් කියලා හිතනවා. එතකොට වෙන්නේ මොකද්ද? පඩිය 10,000කින් වැඩි වෙනකොට අන්න ඒකට සාපේක්ෂව කැම්ප කට් එකත් වැඩි වෙනවා. දැන් හැමෝගෙම 10,000 වැඩි වෙනුනේ. හැමෝගෙම මේ වැඩි වෙනවා. දැන් ඒකට ගියේ පාර ගත්තනම් කැම්ප කට් එකක් සාමාන්‍යයෙන් එහෙ වෙනවා 275,000ක් වෙනවා. ඒ සල්ලි වලින් 1,275,000ක් දෙන්න ඕන එක කැම පාර්සලයක් ගන්න. එතකොට ඩොලර් එකට ඒක කන්වර්ට් කළාම කීයද ඩොලර්? $2. $2 තමයි එන්නේ වෙනතනේ කන්වර්ට් එකේදී. ඉතින් අපිට මේ සල්ලි වල මේ දිගපළල ගණන් හදාගන්න වෙනම වෙලාවක් යනවා මේ ලක්ෂ ගණන් වලින් කතන්දර නිසා. සැන්විචස් එක 65,000ක් විතර වෙනවා. ඉතින් මේ රටෙත් ඉන්න ඒ වගේ අර මෝඩ සෙට් එකක්. ඉතින් මේ මෝඩ සෙට් එකට හැමදාමත් පඩි වැඩි කරනවා, බඩු වැඩි කරනවා. පඩි වැඩි කරනවා. දැන් මේ කියන පඩිය අනිවාර්යයෙන් මේ සුරුස්කාලේ වැඩි කරන්න පුළුවන්. හැල ටිකක් අච්චු ගහව දීගෙන ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි මේ තියෙන මුදල යාගේ පල්ලෙහාට බහැල කරලා ඩොලර් ආගේ මෙහෙට බහැල අර වියට්නාමයේ වගේම මේක පල්ලෙහාට හැමතිස්සෙම යනවා. මිනිස්සු මේ අමු මෝඩේකට ඇන්දෙනවා. ඒක නෙමෙයි වැදගත් වෙන්න ඕන. මේ බුද්ධිය තේන්න ඕන. ඩොලර් එක ස්ථාවර, ඒ කියන්නේ මුදලේ අගය රැක ගැනීමට වෙර දරන්න ඕන. ඒක රැකිලා තියෙනවා නම් පඩි වැඩි වෙන්න උමනාව නැහැ. දැන් කවුරුත් කියනවාද අනේ අපිට ඩොලර් 2500, ඩොලර් 5000, ඩොලර් 10000 හම්බෙන්නේ මාසික වැටුප ලංකාවේ මිනිස්සුන්ට නම් රුපියල් ලක්ෂ 2-3ක් හම්බෙනවා කියලා. එවසු කියන්නේ මොකද හේතුව? ඒ 10000 වුණත් 12000 වුණත් ඒකේ වටිනාකමක් තියෙනවානේ. ඒ නිසා පඩි වැඩි කරන්න කියලා කෑ ගහන ලෝකයක් නෙමෙයි අපිට ඕන. මුදලේ ස්ථාවරය රැකගන්න රජයකට කියන රටක් මිනිස්සු ඕන. ඉතින් ඒ නිසා මේ රටේ ඉන්නේ මොන ශේෂ්ත්‍රීය මිනිස්සු වුණත් මහා මොඩියෝ. ඔය කාරණේ තේරෙන්නේ නැති නිසා මම කියන්නේ හරක් ඉන්නේ කියලා. ගුරුවරු කිව්වත් එකයි, මොන ශේෂ්ත්‍රයේ හිටියයි කිව්වත් එකයි, අමු හරක් ඉන්නේ මේ දේශපාලකයෝ. ඔකට වඩා කපටිය ටික දන්නව ගන්නට පඩි වැඩි කරලා, බඩු වැඩි කරලා, පඩි වැඩි කරලා, බඩු වැඩි කරලා යන රුපියලට තිබිච්ච ආගය, සතේට සමදොයිතුවට තිබිච්ච ආගය දැන් නැහැ. ඒවත් ඒ විදර්ශනා බුද්ධියක් නැතිකම නිසා, දිග පළල දන්නේ නැතිකම නිසා ඇති වෙන දේවල්. එතකොට මෙවැනි උතුම් නිවනක් අවබෝධ කරගන්න මේ මිනිස්සුන්ට දිග පළලක් ඔළුවක් තියේද කියන සැකයක් අපිට තියෙනවා. ඇත්තෙම නැහැ. අතිශය දුර්ලභ පිරිසක් මෙවැනි විදර්ශනාත්මක දෙයක් වහන්නේ නැහැ. අනිත් හැම දෙනාම මේක තේරෙන්නේ නැහැ කියලා අයින් කරනවාම තමයි. එක්ක තේරුම් ගන්න බෑ කියලා අයින් කරනවා. නැත්තම් තමන්ගේ තියෙන දුෂ්ට මොළෙන් මෙවැනි දේවල් වලට වෛරයෙන් ක්‍රෝධයෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා ප්‍රඥාහීනයි සමාජය කියලා අපි දන්නවා. 10000කට එක්කෙනෙක් ඇති කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ එක්කෙනාට තමයි අපි මේ ධර්මයේ කියලා තියෙන ඔවුන් මේ ධර්මයේ විමසා අසහ දැනගෙන නිවන් අවබෝධ කරමු. මොකද නිර්වාණයට පත් වෙනවා. මොකද්ද කියන්නේ නිර්වාණයට පත් වෙනවා කියන්නේ? තමන්ගේ හිත සියලු බන්ධනයන්ගෙන් නිදහස් කර එතකොට ආර්ය භූමියේ සිතක් කියලා කියන්නේ මොකද්ද? ඒ සිත සියලු බන්ධනයන්ගෙන් නිදහස්. මේ සමාජය තුල පවතිනවා, ජීවත් වෙනවා තමයි. නමුත් ඒ සිත මේ ලෝකයේ කිසිම දෙයකට ඇල්ල නැහැ. ඇයි ඇලෙන්නේ නැත්තේ? මේ ඔක්කොම කෙරෙහි තරහින් ඇති කියලා මිනිස්සු හිතන්නේ. අනේ නෑ, එහෙම තරහක් නෑ. උන්වහන්සේලා කිසිම දෙයකට අඩු වැඩි අගයක් දෙන්නේ නැතිකම. ඒක හොතර තේරුම් ගන්න. මේ තියෙන ඔක්කොමත් එක්ක තරහ ඇති. එහෙනම් උන්වහන්සේලා ආස නෑ කියන්නේ ඒකනේ. නෑ නෑ, අඩු වැඩි අගයක් දෙන්නේ නෑ කිසිම දෙයකට. ඒක එතනට පත් වෙලාම බලන්න ඕන. ඉතින් සම්මුති ජීවිතේ ජීවත් වෙනකොට අඩු වගේ ජීවත් වෙනවා, වැඩි වගේ ජීවත් වෙනවා. අඩු සිරප්පු දෙකක් දානවා, වැඩි සිරප්පු දෙකක් දානවා. අඩු පුටුවෙත් වාඩේනවා, වැඩි පුටුවෙත් වාඩේනවා. එහෙම එකක් නැහැ. තේරුණානේ? දැන් මම මේ රටේ ඉන්න ප්‍රසිද්ධ නාලිකාවකට දවසක් ගියාම ඒ නාලිකාවේ ඉදිරි ඉස්සරහා පැත්තේ සජීවී වැඩසටහනක් කරනවා. මේ අමුත්තන් පිරිසක් ඇවිල්ලා ඉතින් මාව මේ නාලිකාවේ රෙකෝඩින් එකට මාව ගත්ත පිටිපස්සේ දොරින්. ඉතින් මාව ඇතුළට වැඩමවුවට පස්සේ ඒගොල්ලෝ වැඳලා සමාවෙල්ලු. අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕන, අපිට පිටිපස්සේ දොරින් ආවුඳුරු අඩම්වන්න සිද්ධ වුණේ. මේ ඉස්සරහ දොරේ සජීවී වැඩසටහනක් ඇතර ගෙරෙනවා, ඒක නිසා අඩම්වන්න බැරි වුණා කියලා. මං කිව්වා සිංහයා ඉස්සරහා දොරෙන් ආවත් පිටිපස්සේ දොරෙන් ආවත් සිංහයා සිංහයාම තමයි කියලා. ඒක වෙනසක් වෙන්නේ නැහැ කියලා. දැන් සිංහෙක් නොවුන නම් තමයි යට ප්‍රශ්නේ. අපි පිටිපස්සෙන් ගත්තා, ඉස්සරහෙන් ගත්තා, අරම කළා, මෙහෙම කළා, සැලකුවා, නොසැලකුවා, ඔහොම ගණන් හදිනවනේ. මංගෝ ලේසි දොරකින් එන්න පුළුවන්, ඒකින් එන එක තමයි හොඳ. මෙතෙන් ටික්මනින් ළඟා වෙන්න පුළුවන්. ඉතින් මේ පැත්ත ඉස්සරහයි කියලා තව ඉදිරියේදී හිතාගත්තොත් මේක ඉස්සරහා පැත්ත වෙනවා. අරක පිටිපස්සයි කියලා හිතුවොත් මේක පිටිපස්ස වෙනවා. මිනිස්සු හිතන විදිහට තමයි ඔක්කොම වෙන්නේ. අගේ ලබා දෙන විදිහට තමයි ඒක එහෙම වෙන්නේ. තමන්ගේ අගය තමන් වැඩි කරගන්න ඕන. තමන්ගේ අගය තමන් වැඩි කරගන්න ඕන. කොහොමද තමන්ගේ අගය තමා තුළ වැඩි වෙන්නේ? උතුම් දර්ශනය නිසා, උතුම් සිතිවිලි දහමේ නිසා, උතුම් පැවතුම් නිසා, උතුම් මනසක් නිසා, උතුම් සමාධිය නිසා, උතුම් ප්‍රඥාව නිසා තමයි තමන්ගේ අගය වැඩි වෙන්නේ. ආධ්‍යාත්මික අගයක් හදාගන්න. තමන් බාල සිතුවිලි භාවිතා කරොත් තමන්ගේ හිත දන්නවා මම මේ බාල සිතුවිලි භාවිතා කරන්නේ. උසස් සිතුවිලි භාවිතා කරොත් තමන්ගේ හිත දන්නවා මේ භාවිතා කරන්න උසස් සිතුවිලි කියලා. ඒක කාටවත් සංගවන්න බෑ. තමන්ගේ සිතේ තමන් යම් කිසි උපාදානයක් සංගවාගෙන ඉන්නවද ඒක දන්නේ තමන්මයි. ඕනම කෙනෙක් වටිනවයි කියලා හිතිච්ච දේවල් ටික සංගව ගන්නවා. සංගවලා ඒ ටික තීදි නිවන් දකින්න බැරිද? මේක පොඩ්ඩයිනේ තියෙන්නේ. මේ ටික තීදි නිවන් දකින්න බැරිද? බෑ පින්නතුනේ. මේ ලෝකයේ පංච උපාදානස්කන්ධයට ග්‍රහණය වන අබමල් රේණුවක්වත් තීදි නිවන් දකින්න බෑ. අශේෂ විරාග නිරෝධ වෙන්නම ඕන. අශේෂ විරාග නිරෝධ කියන්නේ ශේෂයකටවත් නොඇලෙන නිරෝධයක්. බලන්න ඔබ ශේෂයකටවත් ඇලෙනවද කියලා. පංච උපාදානස්කන්ධයෙන් එකක් ඇතුලේ තමයි ওই ශේෂය තියෙන්නේ පින්නවත්. වෙන කොහෙවත් නෙමෙයි. ගොඩාක් පැතුල්ලා ඔබට හිතන්න අමාරු නම් ওই සිත ඇතුලේ පොඩි ශේෂයක් තියෙන්නේ. රූප උපාදානේ, වේදනා උපාදානේ, සංඥා උපාදානේ, සංකාර උපාදානේ, විඤ්ඤාණ උපාදාන කියන මෙන්න මේ උපාදාන පහෙන් එක ශේෂයකට නැඹුරුයි. දැන් මගේ තිබුණා සංඥා උපාදානය. මිනිසෙකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකියි කියලා අති වීරියකින් යුක්ත යම්කිසි සංඥාවක් තුළ මම නිවන් දකින්න ඕන කියලා එකක් දාගෙන තිබුණා. ඉතින් කවදාවත් මම නිවන් දකින්නේ නැහැ නේද? මම නැති කිරීම මිසක් නිවන මම නිවන් දකින්නේ නැහැ කවදාවත්. ඕක තේරෙන්නේ නැහැ සමහර අයට. මම දවසක් කිව්වහම මේ මම නිවන් දැකලා නැහැ කියලා කිව්වහම අපේම මේ පෞලිම ඥාති කෙනෙක් කියාගෙන යනවා, "ආම්දුරු නිවන් දැකලා නැහැලු." ඉතින් මේ ඒ තමයි බුද්ධියේ ස්වභාවය. කාගෙවත් මම නිවන් දකින්නේ නෑ පිනවත් නෑ. මම නිකන් දකින්නේ සියල්ල අත්හරින්න තිබුණට වඩා සියල්ල හොඳින් තමන්ට ලැබෙනවා. සියල්ල අල්ලගන්න. සියල්ල කෙරෙහි කනස්සලු සිතෙන් වේදනාවෙන් ජීවත් වෙන්නත් සසර අත්හැරලා යන දවසට අත්හැරලා යන්නත් සිදුවේවි. බුදුහාමුදුරුවෝ ඇත්තෙන්ම මේ හොයලා තියෙන්නේ මිනිස්සයාට සැනසීම උදා කරන දෙයක්. නමුත් ඒකට ආකල්ප ගොඩක් ඇවිල්ලා දාලා තියෙනවා. පෙර භවයේ ඇති කිරීම නැති කිරීම වෙනසීම අරව මේව දාලා දැන් මිනිස්සු බයයි ලබනාත්මේ උපදිනිකක් නැහැ මේක දැක්කොත් කියලා. මම හෙව්වේ ඇත්තටම ලබනාත්මේ නූපදීන දහමක් නෙමෙයි. මට ඇත්තටම වැඩක් නැහැ බින්වත් මේ එක. මම තරුණ කාලේ තරුණයෙක්නේ. ඔය තරුණයන්ට ඔය ප්‍රශ්නේ නැහැ. තරුණයෙක් හැටියට මට තිබුණු ප්‍රශ්නේ තමයි මගේ මේ හිත. හිතේ දුක් නැති කරගන්න ඕන. ඒකට තමයි අපි බණ හොයන්නේ. මේ අපේ ආච්චි අම්මලාට තිබිච්ච අදහස මට තිබ්බේ නැහැ. ආච්චි අම්මලාට තියෙන මේ ජීවිතයේ දුකයි පුතේ ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. ඒ භව ගමනේ යනවා හරි දුකයි කියලා ඔන්න ඔහොම කතාවක් තිබුණේ. එහෙම එකක් නෙමෙයි තිබුණේ. අපේ හිත ඇතුළේ මේ මොකද්ද ඕ කුරුකුරුවක් තියෙනවා. මෙන්න මේ කුරුකුරුව අයින් කරගන්න ඕන. මට දැනුනේ මොකෙක් හරි කුරුමිණියෙක් හරි කණ ඇතුළේ රිංගලා නටනකොට නිකන් දැනෙන අත්දැකීම. පොඩිට හරි ජීවිතයේ අත්දැකීමක් ලැබිලා ඇති කණ ඇතුළේ කූඹියෙක් හරි ගිහිල්ලා. ඒක ලොකු දෙයක් නිකන් අලියෙක් ඇවිදිනා වගේනේ කූඹියා ඇවිදිනකොට. එළියට අරන් බලනකොට තේරෙන මේ 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 කූඹියද ඇවිදලා තියෙන්නේ කියලා. ඉතින් අර ඒ වගේ වෙනත් නේ හිත ඇතුලේ ඒක ඇතුලේ නිකන් බඹරෙක් ඉන්නවා වගේ මේ මැස්සෙක් වගේ මේ හැම තැනම කොටනවා සිදුරු කරනවා. අන්න එයාව එළියට ඇදලා දාන්න ඕමනා තියෙනවා. රිදවන සිත එළියට ඇදලා දාන්න. අන්නේකට කියනවා චේතෝ විභුක්තියටපත් වෙනවා. බලනකොට මේ මමම අල්ලගෙන දුක් විඳීමක් තියෙන්නේ. ඉතින් ඕක විවිධ තැන්වලදී විවිධ සාධකත් එක්ක දකිනවා. හරි hina යනවා. සමහර බල්ලෝ ඉන්නෝනේ තමන්ගේ නැට්ට හපන්න කරගෙන. හරි අපූර්වයි. මේ බල්ලන්ගේ පොඩන් මේ නැට්ට කරකවල තිබ්බාම ඌ නැට්ට වටේ දුවන ඔය නැට්ට අල්ලගෙන. ඉතින් එහෙම සමහර බල්ලු පුරුදු වෙලා ඉන්නවා. අන්න ඒ වගේ තමන්ට තමන් රැවටිලා මුලාවක තමා තුළ තමන් අතරමං වීමක් විතරයි මේක තියෙන්නේ. මේක හිතන්න නෙමෙයි තියෙන්නේ යථා අවබෝධය වෙනතුරු පරිශනය කරන්න. හිතනවා කියන අදහස මේක මෙහෙමයි කියලා කම්මැලිකමට ඉන්නවා. එහෙම හිතන්න එපා. තමා තුළ ධර්මය අනුගත වෙන තුරු පරිවර්තනය වෙන්න ඕන. නැත්නම් ධර්මය අහන්න දකින්න නම් තියෙනවා දුටු දේ දුටු පමණයි. සියලු සංස්කාරයෝ අනිත්‍යයි. ලෝභ ද්වේෂ මොහ ප්‍රහාණය කිරීමයි තියෙන්නේ. අකාලික බවට පත්වීමයි තියෙන්නේ කිව්වම අපි දහම දන්නවා. නමුත් තමන්ගේ සිත උතෙන්ට පත් කරගත්තද තමන්ගේ සිත උතෙන්ට පත් කරගන්න. ඒකයි දහම. මොකද්ද ක්‍රමේ? එතෙන්න පත් කරගන්න තියෙන ක්‍රමේ මොකද්ද? ඉතින් මේක ගැඹුරින්ම උත්තරයක් දෙන්න පුළුවන්. උත්තරේ දුන්නාම වර්ධවා වටහා ගැනීමක් තමයි කරන්නේ. ඒක නිසා ඒ උත්තරේ දෙන්න අමාරුයි. ගැඹුරින්ම ලබා දෙන්න තියෙන උත්තරේ තමයි ක්‍රමයක් නැහැ. ඒක ඕක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ක්‍රමයක් නැහැ. මොකද්ද ක්‍රමයක් නැහැ කියලා කියන්නේ? ක්‍රමයක් කියන්නේ කර්මය. කර්ම මාර්ගයකින් නිවන් දකින්න බෑ. තේරුණාද? ඒක නිසා තමයි කර්ම මාර්ගයකින් නිවන් දකින්න බෑ. කර්මය ඉක්ම වූ වැඩ පිළිවෙලකින් නිවන් දකින්න ඕන. දැන් මේක විදර්ශනා කරන්න. කර්මය ඉක්ම වූ වැඩ පිළිවෙලකින් නිවන් දකින්න ඕන. දැන් නම් ඉතින් අර බැරි බර පටවනවා වගේ කියලා මට හිතෙනවා. දන්නවනේ ඉතින් සතෙකුට උනත් ඇදගෙන යන්න පුළුවන් බරක් තියෙනවනේ කරත් එක හරි බූරු වගේ පිටේ හරි. ඕගේ ගෝණි ගාන වැඩි කරොත් එහෙම හවු මහත්යව කණ්ඩ වගේ සතා බලන්නේ. ඉතින් ඒ නිසා අපි ටික 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 බර අදින්න ටිකක් හයියට අදින්න පුරුදු වෙන්න විදර්ශනාව බලවත් කරගන්න ශක්තිමත් කරගන්න එයින් ජීවිතය අවබෝධ කරගන්න හැම දෙනාටම ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දයි සම්බුදු සරණයි හැමෝට. අද දවසේහි පින්වත් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ මාලා ප්‍රේමකාන්ති පින්වත් මෙතනිය විසින් සහ විදේශගතව සිටින තම පුතුණුවන් දෙදෙනා වන ලහිරු ඒ පුතුණුවන් සහ ඉසුරු ජිනදාස ඒ ලහිරු ජිනදාස සහ ඉසුරු ජිනදාස කියන දරුවන් දෙපළ ඒ පවුලේ සෑම සිළු දෙනාගේම බලාපොරොත්තු ඒ කායන බලාපොරොත්තු ප්‍රධාන කොට මීට වසර 25කට පෙර දෙවිවල දුම්රිය ස්ථානයේදී අපේ රටේ තිබුණු ඛේදනීය ඒ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් එකකින් මිය ගියපු ඒ උපුල් ජිනදාස පින්වත් පියාණන් වහන්සේට මෙතිනෙක තම ස්වාම පුරුෂයාට සංසාර ගමන භව ගමන වඩා සැපවත් වේවා යහපත් උප්පත්ති භාවයන් ලබත්වා කල්යාණ මිත්‍රත්වයේ මුණ ගැසෙත්වා ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මාලා ප්‍රේමකාන්ති පින්වත් මහත්මියගේ දෙමව්පියන් වන ආර් එඩ්මන් පියාණන්වත් සෝමා කෙන්ද සිංහ මෑණියන්ටත් සොහොයුරිය වන ගීතා මල්කාන්ති පින්වත් මහත්මියටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තම දෙමව්පියන්ගේ දෙපාර්ශවයේම සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආර්යරත්න දිනදාස පියාණන්ටත් අයිරිස් ජනදාස මාතාව ඇතුළු එම පවුලේ පින්නතුන් නමින් සමුගන්නට යෙදුණු සංසාරක ඥාති මිත්‍රාදී සියලු දෙනාගේම භව ගමන සැපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප කල්යාණ මිත්‍ර ඇමිලි පිටි ආනන්ද ස්වාමීන් වහන්සේට දුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම විදේශගතව සිටින පුතුන් දෙදෙනා ඇතුළු සෑම සිළු දෙනාටම රටවාසී ලෝකවාසී සිළු දෙනාටම ආයුරෝග්‍ය සැප වර්ධනය වේවා, ධර්මයේ රැකවරණයේ ආරක්ෂාව සැලසේවා, දෙවියන්ගේ දේව ආශිර්වාද වේවා, සියලු සහපත වේවා, මේ රෝග ව්‍යසනයන්ගෙන් බේරී කටයුතු කරන්නට තුරුවන්ගේ ආශිර්වාද බලය ලැබේවා, මෙලොව වශයෙන් සද්ධර්මයේ පීඨ ආශිර්වාදයෙන් ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ ඒ ශාන්ත වූ නිවන් මඟ පාදා ගැනීමට ඇතන්ට අවශ්‍ය කරන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා බල නැගේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වය ගැන කටයුතු කරපු මාලා ප්‍රේමකාන්ත පින්වත් මෙතනියගේ සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච
අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ.